ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
මේ ගෙවිගෙන යන සතිය ඔස්ට්‍රේලියාවේ මල්ටිකල්චරල් හෙල්ත් වීක් නැත්තං බහු සංස්කෘතික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් මේක වසරක් පාසා පැවැත්වෙන ඉසව්වක්. ඉතින් මේ වසරේදී මෙහි තේමාව විදිහට හඳුන්වලා තියෙන්නේ සෞඛ්‍ය සාක්ෂරතාව සහ ඖෂධ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද කියන කාරණා සම්බන්ධයෙන්. අපි මේ පිළිබඳව තමයි දැන් SBS සිංහල වැඩසටහනෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කොහොමද මේ සෞඛ්‍ය සාක්ෂරතාව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන්නේ, වගේම ඖෂධ ඔබ ආරක්ෂිතව භාවිතා කරන්නේ මොන ආකාරයටද කියලා. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා අපේ වැඩසටහනට.
අයිබෝන් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම පැහැදිලි කරගමු මේ හෙල්ත් ලිටරසි, එහෙම නැත්නම් මේ සෞඛ්‍ය සාක්ෂරතාව කියන්නේ මොකක්ද කියලා.
ඔව් මදුර, හෙල්ත් ලිටරසි එහෙම නැත්නම් සෞඛ්‍ය සාක්ෂරතාව, මේක ඇත්තරම මේ අපි වැඩිපුර කතා කරන මාතෘකාවක් නෙවෙයි. එහෙම වුණත් මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් මාතෘකාවක් අපේ මේ සාමාන්‍ය ජනතාවට. මේක සරලව කිව්වොත් හෙල්ත් ලිටරසි එහෙම නැත්නම් සෞඛ්‍ය සාක්ෂරතාව. අපි දැන් අපි සාමාන්‍ය දන්නවා සාක්ෂරතාවය කියලා කියන්නේ යමක් ගැන තියෙන අපේ හැකියාව, එහෙම නැත්නම් අපි කියන ස්කිල් එක, ඒ සම්බන්ධයෙන් තියෙන ස්කිල් එක. සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් කිසි පුද්ගලයෙක්ගේ තියෙන හැකියාව එහෙමත් නැත්නම් ඒ ගැන තියෙන අවබෝධය තමයි සෞඛ්‍ය සාක්ෂරතාවය කියලා අපි සරලව කියන්නේ. මේක තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි මේ මේ පැහැදිලි කරගත්තොත් සෞඛ්‍ය කියන එක කියන්නේ ඉතා විශාල මාතෘකාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන දැනීම, ඒ දැනුමත් එක්ක ඒ සම්බන්ධයෙන් වැඩ කිරීමේදී තියෙන හැකියාව එහෙම නැත්නම් ස්කිල් එක, ඊටත් අමතරව එම පුද්ගලයාට සෞඛ්‍ය සේවාව තමන්ට සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට තියෙන හැකියාව, ඊට අමතරව සෞඛ්‍ය සම්බන්ධව තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධව එහෙම නැත්නම් තමන්ගේ පවුලේ අයගේ සෞඛ්‍ය සම්බන්ධව තීරණ ගැනීමේදී ඉතාමත් නිවැරදි තොරතුරු මත පදනම් වෙලා තීරණ ගැනීමට හැකියාව, එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉන්ෆෝම් ඩිසිෂන් එකක් ගන්න තියෙන හැකියාව, මේ ඔක්කොම එකතු වුණාම තමයි පුද්ගලයෙක්ගේ සෞඛ්‍ය සාක්ෂරතාවය අපිට මනින්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් කොටස් දෙකක් බෙදන්න පුළුවන්. තනි පුද්ගලෙක්ට තියෙන සෞඛ්‍ය සාක්ෂරතාවය, එහෙම නැත්නම් පුද්ගලයන් කොට්ටාශයක් ජීවත් වෙන පරිසරයේ තියෙන සෞඛ්‍ය සාක්ෂරතාවය. මේක මේක ප්‍රධාන වශයෙන් එම ප්‍රදේශයේ තියෙන රෝහල්, ඊටත් අමතරව ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති, ජීවත් වෙන ජනතාව, ඒ ඔක්කොම මත මේ පරිසරයේ සෞඛ්‍ය සාක්ෂරතාවය තීරණය වෙනවා. ඉතින් දැන් ඇයි මේක වැදගත් වෙන්නේ? ඉතින් සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වක ගන්න මේ සාක්ෂරතාවේ ඉතාම වැදගත්. සරල කිව්වොත් තමන්ට ලෙඩක් තියෙනවා, එමන් නැත්නම් තමන් මොනා ගැනද සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන දැනුවත්කම මත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය වෙනවා. ඉතින් තනි පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් පුද්ගලයන් ගොඩක් එකතුනාම ඇති වෙන සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ සෞඛ්‍ය සාක්ෂරතාවය මත එම රටේ එම නැත්නම් ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වයක් තීරණය වෙනවා. ඉතින් මේක ඉතාම වැදගත් මාතෘකාවක්.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරමු ඔස්ට්‍රේලියාව සම්බන්ධව. එතුමනි, දැන් ඔස්ට්‍රේලියාවේ මේ සෞඛ්‍ය සාක්ෂරතාව මොන මට්ටමකද පවතින්නේ මේ වන විට?
ඔමදුර, අපිට දැන් අපිට මේ මේ සම්බන්ධයෙන් දත්ත තියෙන්නේ 2018 දී කරපු සමීක්ෂණයක් මත. නමුත් මේ 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 සෞඛ්‍ය සාක්ෂරතාවය කියන එක දැන් අපි සමාජය වෙනස් වෙනවත් එක්ක, අපේ තාක්ෂණික දැනුම වෙනස් වෙනවත් එක්ක මේක ඉතාමත් ඉක්මනින් වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ඩයිනමික් චේන්ජස් වෙනවා මේ සාක්ෂරතාවේ. මේ 2018 කරපු සමීක්ෂණ විදිහට බලද්දී නම් ඉතාම ඉහළ මට්ටමක සෞඛ්‍ය සාක්ෂරතාවේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත් සමීක්ෂණෙන් 97%ක් පුද්ගලයන් පවසලා තියෙනවා ඔවුන්ගේ සෞඛ්‍ය පාලනය කිරීමට තරම් ඔවුන්ට අවබෝධයක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් 96%ක් පවසලා තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය සැපයම් කරවන්න, එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය සැපයම් කරවන්න කියන්නේ ડોක්ටර්, නර්ස්, ෆිසියෝതെරපි වැනි පුද්ගලයන් අවබෝධ කර ගැනීමට ඔවුන්ට අවබෝධයක් තියෙනවා කියලා. වල ඉතින් ඉතාම ඉහළ සෞඛ්‍ය සාක්ෂරතාවයක් තියෙනවා. හැබැයි මේ 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 සමීක්ෂණයේ වැදගත් කාරණාවක් තියෙනවා. වයස් මට්ටම අනුව මේ සාක්ෂරතාවය වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට තරුණ පුද්ගලයන් වයස අවුරුදු 18 24 අතර පුද්ගලයන්, සැසඳුවාම වයස්ගත පුද්ගලයන් අවුරුදු 65 වැඩි පුද්ගලයන් සමග සැසඳුවාම තරුණ පුද්ගලයන් පවසලා තියෙනවා ඔවුන්ට ඔවුන් ජීවිතවල සමාජයෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ලැබෙන සහයෝගය වැඩි. එම නැත්තම් හරියටම කිව්වොත් දෙගුණයක් පමණ වැඩි කියලා වළ මහලු පුද්ගලයන්ට වැඩි.
ඔව්, අපි ඊළඟට පොඩ්ඩක් කතා බහ කරමු මේ සෞඛ්‍ය සාක්ෂරතාව මද වීම නැත්තම් අඩු සෞඛ්‍ය සාක්ෂරතාව නිසා ඇතිවන ගැටලු මොනවද කියලා.
ඔව්, දැන් අපි මේ කතා කරගෙන ඉද්දී මම කිව්වා සාක්ෂරතාව කියන්නේ ඔහු පුද්ගලයාට තියෙන දැනුම සෞඛ්‍ය සම්බන්ධයෙන්, ඔහුගේ හෝ සමාජයේ සෞඛ්‍ය සම්බන්ධව තියෙන දැනුම. ඉතින් මේ දැනීම අඩු වැඩි වෙන විදිහට ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය හෝ ජීවත් වෙන පරිසරයේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සෞඛ්‍ය සාක්ෂරතාවය අඩු පුද්ගලයෙක් නම් බොහෝ විට එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් අඩු මට්ටමක පවතින්නේ. හේතුව තමයි ඔවුන් සැලකිලිමත් වෙන්නේ සෞඛ්‍ය ගැන. වක්නිසාදයට ඔවුන්ට සෞඛ්‍ය ගැන ලොකු අවබෝධයක් නැහැ. කවුරු හරි කෙනෙක් කිව්වත් සෞඛ්‍ය ගැන මොන හරි කරුණක් ඒ ගැන අවබෝධ කරගන්න එමන් නැත්නම් එතනින් එහාට කුමක්ද කරන්න ඕන කියන දේ ගැන ලොකු අවබෝධයක් නැහැ. උදාහරණ විදිහට ගත්තොත් දැන් අපි විවිධ ලෙඩ රෝග වලට තියෙනවා ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්. එමන් නැත්නම් කලින් ලෙඩ රෝග අඳුනා ගැනීමේ ප්‍රෝග්‍රෑම් තියෙනවා. උදාහරණයක් විදිහට පිළිකා, එමන් නැත්නම් ලියවැඩියාව. ඉතින් මේවා මගහැරෙන්න පුළුවන් මොකද අවබෝධයක් නැති නිසා. ඊට අමතරව තමන්ට නියම කරපු ඖෂධ නිවැරදිව ලබා නොගැනීම, මේ බොහෝ විට එම ඖෂධ ලබා ගැනීම වැදගත්කම නොදනවත්කම හෝ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා පවසපු දෙය නිවැරදිව තේරුම් නොගැනීම නිසා සිදුවෙන්න පුළුවන්. මේ කරුණුත් එක්ක තමන්ගේ සෞඛ්‍ය හොඳින් පාලනය කර ගැනීමට, ඔවුන්ට ලෙඩ රෝගයක් වුණත් නොවුණත් සෞඛ්‍ය තත්ත්වය හොඳින් පාලනය කර ගැනීමට නොහැකි වෙනවා. ඉතින් මේ කරුණු ඔක්කොම එකතු කරලා කිව්වොත් කියන්න වෙන්නේ සෞඛ්‍ය සාක්ෂරතාවයේ මද පුද්ගලයන් ඉතා ඉක්මනින් ලෙඩ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මරණයට පත් වෙන්න පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසු වන්නේ මේ සෞඛ්‍ය සාක්ෂරතාව සහ ඖෂධ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද කියන කාරණා සම්බන්ධයෙන් මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග. වෛද්‍යතුමනි, දැන් අපි සෞඛ්‍ය සාක්ෂරතාව පිළිබඳව කතා බහ කරා, හේති ගැටලු පිළිබඳව කතා බහ කරා. දැන් සෞඛ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කරගන්නේ පුද්ගලයෙකු කෙසේද කියලා අපි පැහැදිලි කරගමු.
ඔව් මදුර, මේක ඇත්තටම සංකීර්ණ ප්‍රශ්නයක්. අපි තේරුම් ගත්ත සෞඛ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකද්ද, ඒක මොන තත්ත්වයකද සමාජයක පවතින්නේ කියලා. ඉතින් දැන් මේක අඩු වැඩි වෙන්නේ ඒ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ තේරුම් ගැනීම හැකියාව, එම නැත්නම් අධ්‍යාපනික මට්ටම, පුද්ගලයන් කතා කරන භාෂාව, මේ ඔක්කොමත් එක්ක තමයි මේක තීරණය වෙන්නේ සාක්ෂරතාවයේ කොතරම් අඩු වෙනවද වැඩි වෙනවද. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් විවිධ පුද්ගලයන්ගේ අධ්‍යාපනික මට්ටම අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. නමුත් දෙයක් කියපුවම තේරුම් ගන්න ඒ විදිහට ඒ අවශ්‍ය විදිහට වැඩ කරන්න අවබෝධය තියෙන්න පුළුවන්. ඊට අමතරව වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා යම් කිසි දෙයක් විස්තර කරද්දී ඒක තේරුම් ගන්න භාෂාව දැනගන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම දැන් අපි හිතමු සංක්‍රමණිකයන්, එහෙම නැත්නම් සරණාගතයන් ඉන්න රටක මේක ඉතාම ලොකු ප්‍රශ්නයක්. මේ සාක්ෂරතාවයේ පිළිබඳව සමහර වෙලාවට යම් කිසි භාෂාවකින් කතා කියන දෙයක් එම් පුද්ගලයන් නොතේරෙන්න පුළුවන්. මොකද ඒ පුද්ගල ජීවත් වෙන සමාජයේ නෙවෙයි පුද්ගල හැදිවෙලා ඉන්නේ, ඔවුන්ගේ අවබෝධයන් වෙනස්, කතා කරන භාෂාව වෙනස්. ඉතින් මේක වැඩි දියුණු කරගන්න විවිධ දේවල් කරන්න පුළුවන්. මේක පුද්ගල මට්ටමෙන් ඊටත් අමතර වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, හෙදියන්, රජය එකමුතුව කළ යුතු දෙයක්. හෙල්ත් ලිටරසි ට්‍රේනින්, එම නැත්නම් මේ සාක්ෂරතාවය පිළිබඳව අවබෝධය වැඩි කරන්න විවිධ උපදෙස් ලබා දීම. ඊටත් අමතරව සෞඛ්‍ය සම්බන්ධයෙන් දෙන කරුණු පරිවර්තනය කරලා විවිධ භාෂාවලින් ලබා දීම. ඊට අමතරව විශේෂයෙන්ම වෛද්‍යවරුන්, ඖෂධවේදීන් මේ සම්බන්ධ රෝගීන් සමග කතා කිරීමේදී සංකීර්ණ වචන නැතුව ඉතාමත් සරල ලෙස උපදෙස් ලබා දීම, ඖෂධ සම්බන්ධයෙන්ම නැත්නම් ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාමත් සරල භාෂාවෙන් උපදෙස් ලබා දීම, මේ වගේ දේවල් වලින් තමයි මේ සාක්ෂරතාවය වැඩි දියුණු කරන්න පුළුවන්.
අද අපි මේ සාකච්ඡාවේ ඊළඟ කාරණා පිළිබඳව කතා බහ කරොත් එහෙනම් මේ ඖෂධ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද කියන කාරණාව. වෛද්‍යවරුනි, ඖෂධ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද? මේක සරල ප්‍රශ්නයක් වුණාට මම හිතන්නේ බොහොම ලොකු ගැඹුරක් තියෙනවා. අපි ඒ ගැන පැහැදිලි කරමු.
ඔහොමද? මේකත් ඉතාම වැදගත් ප්‍රශ්න. අපි ජීවත් වෙද්දී ඕනෑම පුද්ගලෙක් ජීවිතේ මොනම වයසේ ජීවත් වුණත් ලදරුවෙක් වෙන්න පුළුවන්, තරුණවියේ මහලු අයෙක් වෙන්න පුළුවන්, ඔවුන්ට විවිධ අවස්ථාවලදී ඖෂධ ලබා ගැනීමට සිදු වෙනවා. ඇතැම් ඖෂධ වෛද්‍යවරයෙක් නියම කරනවා, ඇතැම් ඖෂධ ඔබට වෛද්‍යවරයෙක්ගේ නියමයක් නැතුව ලබා ගන්න පුළුවන්. මොන ඖෂධය වුණත් ඔබ ඖෂධය ලබා ගන්න පැකට් එකේ, එහෙම නැත්නම් ඒ පවතින ලේබලේ පවසා තියෙන විදිහට ඖෂධ ලබා ගත යුතුයි. ඒ සඳහන් වෙනවා කුමන වෙලාවට කොපමණ ප්‍රමාණයක් කෙසේ ලබා ගත යුතුද කියලා. මේ ඉතාම වැදගත්. ඇතැම් විට නිවැරදි ලෙස ලබා නොගත්තොත් ඔබට ඒ අවස්ථාවේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එමත් නැත්නම් නිවැරදි ලෙස ඔබ දීර්ඝ කාලයක් ලබා ගත්තොත් ඔබට සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තවත් වැදගත් දෙයක්, අපි ගොඩක් සැලකිලිමත් නොවන දෙයක්, විශේෂයෙන්ම දීර්ඝකාලීනව ඖෂධයක් ලබා ගන්නවා නම් එම ඖෂධයේ කුමන සංහිතියක්ද තියෙන්නේ, ඖෂධයේ අන්තර්ගතය කුමක්ද යන්න ඔබ හොඳින් දැනගත යුතුයි. සරල භාෂාවෙන් කියනවා නම් මං ගන්නේ මොන බෙහෙතද කියලා, ඒ බෙහෙතෙන් වෙන්නේ මොකද්ද, බෙහෙතේ ඇතුළත තියෙන කුමක්ද යන්න ඔබ හොඳින් දැනගත යුතුයි. ඊට අමතරව ඔබ ඖෂධ වට්ටෝරුවක් ලබා ගන්නවා නම් එම නැත්නම් ඖෂධ කීපයක් ලබා ගන්නවා, සෑම විටම ඖෂධ ලයිස්ට් ළඟ තබා ගැනීමත් ඉතාම වැදගත්. එම නැත්නම් මෙඩිසින් ලිස්ට් එකක් ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත්.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරමු. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න පුද්ගලයන්, ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මෙහි වාසය කරන අපේ ශ්‍රී ලංකා වාසීන්ටත් මේ කාරණා බොහොම පොදු කාරණාවක් වෙනවා. දැන් පවුලේ අයකු, ඒ වගේම මිතුරෙකු අසනීපෙන් ඉන්නකොට තමන්ට ලබා දුන්න ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව ඒ අයට ලබා දෙනවා අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා, පෙළඹෙනවා. මෙහි තියෙන භයානකකම අපි අවසාන වශයෙන් විස්තර කරමු වෛද්‍යතුමනි.
ඔමදුර, සරලව කිව්වොත් ඉතාමත් භයානකයි. මේ නොකළ යුත්තක් ඉතාමත් භයානකයි. දැන් අපි කතා කරොත් සමහරලාට සමහර ඖෂධ බැලූ බැලමට ඔබ ගන්න ඖෂධය ලෙසම පෙනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න ඖෂධී නාමය සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම රෝග තත්ත්වයක ලබා දෙන ඖෂධයක් වෙන්න පුළුවන්. ඉතින් මේ කුමක් වුණත් වෛද්‍යවරයෙක්ගේ හෝ ඖෂධවේදියෙක්ගේ උපදේශයක් නොමැතිව යම් කිසි පුද්ගලයෙකු නිර්දේශ කරපු ඖෂධයක් තවත් කෙනෙක් ලබා ගැනීම ඉතාමත් බරපතල කාරණයක්. ඇතැම් ඖෂධ ඒ විදිහට ලබා ගත්තොත් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි හිතමු ලොකු ප්‍රශ්නයක් වුණ නැහැ කියලා, නමුත් ඔබ ගන්න අනිත් ඖෂධ වලටත් බරපතල ලෙස හානිකර වෙන්න පුළුවන් වෙනත් ඖෂධයක් වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා ගැනීම. ඉතින් මොන අයුරින් බැලුවත් ඉතාම සරල ඖෂධයක් වුණත් වෙනත් පුද්ගලයෙකු නිර්දේශ කරපු ඖෂධයක් ලබා ගැනීම ඉතාම බරපතල භයානක කාරණයක්. ඒ කිසි විටකත් නොකළ යුතු කාරණයක්. ඔබ ඖෂධයක් වෙනත් පුද්ගලයෙකුගේ ඖෂධයක් හෝ අලුතෙන් ඖෂධයක් ලබා ගන්නවා නම් වෛද්‍යවරයෙක්ගේ හෝ ඖෂධ වේදිකාවේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුක්.
හොඳයි, අපි කතා බහ කරමින් පසු ඊයේ මේ ගෙවිගෙන යන සතිය ඔස්ට්‍රේලියාව තුල මල්ටි කල්චරල් හෙල්ත් වීක්, එහෙම නැත්නම් මේ බහු සංස්කෘතික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය විදිහට එහි මෙවර තේමාව බවටපත් වෙලා තිබෙන්නේ සෞඛ්‍ය සාක්ෂරතාව සහ ඖෂධ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය නතුන් බණ්ඩාර මහතා. වෛද්‍යතුමනි, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුති මදුව, සුබ දවසක්. SBS
Radio. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.